තෙරුවන් සරණයි. අභිධර්මය නොගන අභිධර්මය පිටුවංක 32 සිට 32 අවසාන භාගයේ විදර්ශනාවට බලපාන ආකාරය කියලා මාත්‍රකාවේ යටතේ ඉඳලා තමයි මේ අද සාකච්ඡා කරන්නේ. මෙතන ඉඳලා තමයි ඇත්තටම මේ වැදගත්ම කොටස මේ කෘතියේ කරුණු ඉදිරිපත් කිරීම සිද්ධ වෙන්නේ. මේ පරමාර්ථ සම්මුති කියන ඒ අදහසත් එක්ක බැඳිලා තියෙන න්‍යායන් සහ අපේ විදර්ශනා භාවනාව ගොඩනැගීමේදී ඒකට සම්බන්ධ කාරණා මොනවද කියලා ඉදිරියට සාකච්ඡා වෙනවා. එතකොට මේ අවසාන ඡේදයේ තියෙන චිත්ත චෛතසිකයන්ගේ අනිත්‍යතාව මෙනෙහි කිරීම විදර්ශනාවේ මූලික කාර්යයකි. ඊට පෙර චිත්තයෙහිවත් විඥානය කුමක්දැයි හඳුනාගත යුතුය. මෙතනදී මේ අපේ භාවනා බුදුරන් වහන්සේ විශේෂයෙන් එක පදනම් ලෙස දැක්වේ සතර සතිපට්ඨානය. ඒකේ චිත්තානුපස්සනා කොටස නෙමෙයි, ඇත්තටම ධම්මානුපස්සනා කොටසදී තමයි කොටසට අදාළ වෙන විදර්ශනාවක් තමයි ඉදිරියට සාකච්ඡා වෙන්නේ. චිත්තානුපස්සනා කොටසදී සිතේ මූලික ආකාර ගැන සාකච්ඡා වෙනවා, රාගසිත දේශසිත ආදී වශයෙන්. නමුත් අර ධම්මානුපස්සනා කොටසේ එනවා ස්කන්ධ විදර්ශනාවට අදාළව ඉතිරූපං ඉතිරූපස්ස සම්මුදයෝ ඉතිරූපස්ස අත්තංගමු ඉති වේදනස්ස සම්මුදයෝ ආදී වශයෙන් අවසානයේ එනවා ඉති විඥානං ඉති විඥානස්ස සම්මුදයෝ ඉති විඥානස්ස අත්තංගමු කියලා. ඒ කියන්නේ මේයි රූපය, මෙහෙමයි රූපය හටගන්නේ, මෙහෙමයි රූපේ නැති වෙන්නේ, මේකයි වේදනා, මෙහෙමයි වේදනාව හටගන්නේ නැති වෙන්නේ. ඒ වගේ අවසාන වශයෙන් ඒ විඥාණයටත් මෙයයි විඥාණය හටගන්නේ මෙහෙමයි, නැති වෙන්නේ මෙහෙමයි කියලා සම්මර්ෂණයක් ඒ සතිපට්ඨාන කොටසේ සඳහන් වෙනවා. එතකොට ඒ එක විශේෂයෙන්ම මේ එතනින් විඥාණය කියන අද කොටසට අදාළ වේ සම්මර්ෂණය ගැන කතා කරද්දී අපේ සත්‍යයක ජීවිතය තුළ ප්‍රධාන වශයෙන් බලපාන කාරණයක් වශයෙන් නිතරම දෙන කාරණයක් වශයෙන් මේ විඥානය කියන එක කොහොමද විපස්සනාවට හසු කරගන්නේ කියලා තමයි එතන දැක්කේ. එතනදී අර මුලින්ම මේ විඥානය හට ගැනීම නැතිවීම අර ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස නිරෝධ අත්තංගමෝ කියලා ඒ නැතිවීම ගැන කතා කරන්න ඉස්සෙල්ලා මුලින් අපි හඳුනාගත යුතුයි විඥානය කියන්නේ මොකක්ද කියලා. ඒක තමයි අර ඉති විඥානං, මේයි විඥානය කියලා යෝගාවචරය නෝනින් දැනගන්න ආකාරය තමයි මේ ධම්මානුපස්සනා කොටසේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් විඥානය කිව්වහම ඒකේ විවිධ ප්‍රභේද තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන ආදි වශයෙන් 6 ආකාරයකට දක්වනවා, සමහරට 7 ආකාරයකට දක්වනවා. මේ වගේ මේ විඥානයේ විවිධත්වය දැන ගැනීම අපිට විශේෂයෙන් අවශ්‍ය වෙනවා. මේ විඥානයේ හට ගැනීම නැතිවීම ගැන හිතාගන්න, මේ විඥානයේ මෙතෙක් කල් පැවතුණා මේ ආකාරයේ දැනුවත් බවක් මෙතෙක් කල් පැවතිලා දැන් නැහැ කියලා. එතකොට ඒ විඥානයේ විවිධත්වය අතිසයින්ම වැදගත් වෙනවා විදර්ශනා භාවනාව ඉදිරියට ගොඩනැගීමට. මේ විවිධත්වය හඳුනා ගැනීම, මේ විවිධත්වය අනුව මේ එක එක සිත්තන හට ගැනීම නැතිවීම ගැන කල්පනා කරගත යුතු වෙනවා. ඉතින් මේක නිසා විඥානයේ විවිධත්වය අපිට දකින්න තියෙන ප්‍රධානම කාරණයක් තමයි, ඒ කියන්නේ සිංහලෙන් කියව දැනුවත්කමේ තියෙන විවිධත්වය, ඒ ගන්න ඒ දැනුවත් වෙන අරමුණ ඔස්සේ තමයි අපි තීරණය කරන්නේ. එතකොට මේ දේවල් දැනගත්ත දේ එක සිතක්, මේ දේ දැනගත්ත දේ වෙන සිතක් කියලා තමයි මේ විඥානයේ විවිධත්වය තෝරා ගන්න. ඉතින් ඒකට තමයි මේ 33 පිටුවේ මුල් ඡේදයේ අවසාන වශයෙන් කියන්නේ මේ නිසා සිතේ විවිධත්වය දකිනවා සබ්බිධර්මයේ නිතර ආරම්භන ප්‍රභේද කොට දක්වනු ලැබේ. ඉතින් මේක විශේෂ වැදගත් කාරණයක්. මේ මොකටද මේ අපි අරමුණු ගැන කතා කරන්නේ කියලා. සද්දයක් ඇහෙනවා, අපට පරිසරයේ දෙයක් දකිනවා, ගඳ සුවඳක් දැනෙනවා. මේ කියන්නේ මේ අරමුණු වල විවිධත්වය තුළින් විඥානයේ විවිධත්වය තෝරාගෙන ඊට පස්සේ හට ගැනීම නැතිවීම ගැන මෙනෙහි කරගත යුතු වෙනවා. ඉතින් ඒ ඇත්තටම අපි මේ ආරම්භන විදත්තය ගැන බොහෝ දුරට අවධානය යොමු කළ යුතු තැන. ඒතර ඒක නිසා තමයි ඒ 33 පිටුවේ අර සඳහන් වෙන්නේ දෙවෙනි ඡේදයේ ඉඳලා ධර්ම සංගණි ප්‍රකරණයේ පළමු කුසල සිත හැඳින්වීමේදීද රූපාරම්මණංවා සද්ධාරම්මණංවා රසාරම්මණංවා පොට්ටබ්බාරම්මණංවා ධම්මාරම්මණංවා යනුවෙන් රූප ශබ්ද ගන්ධ රස පහ සහ ධර්ම ලෙසින් අරමුණවල විවිධත්වය දක්වා ඇත්තේ නිසායි. අරමුණු පිළිබඳ පුනුල් දැනුමක් ඇති කරලීමට පට්ඨානි ආරම්මණ ප්‍රත්‍ය ගැන සඳහන් කොටසක් පසුව දැක්වේ. ඉහත ධම්මාරම්මණේ අර්ථ දැක්වීමේදී ඊළඟට එනවා මෙතනින්. දැන් මේ ධර්ම සංගණි ප්‍රකරණ ගැන අභිධර්ම පළවෙනි පොතේ මේ පළවෙනිම කුසල සිත හඳුන්වලා දෙද්දිත් මෙහෙම මේ ඒකේ විය හැකි ආරම්මණ ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. මොකද ඒ විවිධත්වය තෝරා ගන්නට. එතකොට ඒ එතන ධම්මාරම්මණේ කියන එක බොහෝ දෙනාට පැහැදිලි නෑ. මොකද ඒක කොහොමද තව විභේදනය වෙන්නේ කියලා. එතකොට ඒක නිසා ඒක ගැන බොහෝ පසුකාලීනව උත්සාහයක් හැදුණා. මොනවාද සත්වයකට මොන මේ දේ හට ගන්නා දැනීම් අතරට මේ ඉන්න පුළුවන් විවිධත්වය කොහොමද අපි ඒක ප්‍රභේද කරන්න කියලා. ඉතින් ඒ ප්‍රභේද කරන්න ගිහිල්ලා වෙච්ච පටලවිල්ලකුත් තියෙනවා. ඒක තමයි මේ ඉදිරියට පෙන්නලා දෙන්නේ. ඒතර ඒ ප්‍රභේද කර මිදී සමහර අභිධර්මාර්ථ සංග්‍රහය වැනි ග්‍රන්ථවල ඒ අනුගමනය කරපු ක්‍රමය තමයි මේ දක්වලා තියෙන්නේ 33 පිටුවේ අවසාන වශයෙන්. ඒක ඔන්න දක්වන ආරම්මණානි නාම රූපාරම්මණං සද්ධාරම්මණං ගන්ධාරම්මණං රසාරම්මණං පොට්ටබ්බාරම්මණං ධම්මා ආරම්මණං චේති චබ්බිදානි. ආරම්මණේ නම් මෙහෙම සය ආකාරයක් වෙනවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ සහ ධර්ම වශයෙන් කියන. එතකොට එතන මේ තත්ත්ව රූපමය රූපාවන හිලා රූප වර්ණ රූපයම තමයි රූපාරම්මණය. තථා සද්ධා දේව. ඒ වගේම සද්ද ගන්ධ ඒව එහෙම එක ගැන ගැටලුවක් නැහැ. අන්න ඊට පස්සේ යන ධම්මාරම්මණම් පන. ඔන්න එතන ඉඳලා වැදගත් කොටසක් ධම්මාරම්මණම් පන. ප්‍රසාද සුකුම රූප චිත්ත චෛතසික නිබ්බාන පඤ්ඤත්ති වශයෙන් චදා සංගයි ඇති. ධර්මාරම්මණේ වනාහි ප්‍රසාද රූප සුකුම රූප චිත්ත චෛතසික නිබ්බාන පඤ්ඤත්ති වශයෙන්. ඒ කියන්නේ චිත්ත චෛතසික නිවන පඤ්ඤත්ති පැනවීම වශයෙන් චදා හය ආකාරයකට සංග්‍රහ වෙනවා කියලා දක්වනවා. ඊළඟට අපි යනවා මෙන්න මෙතන 33 පිටුවේ අවසානයේ ඉහත ධම්මාරම්මනේ ප්‍රසාද සුකුම රූප චිත්ත චෛතසික නිබ්බාන පඤ්ඤත්ති වශයෙන් සයාකාරව සංග්‍රහ වන දැක්කේ වෙන බව දැක්කේ. එනමුත් ත්‍රිපිටකයේ කිසිම තැනක 34 පිටුවේ ආරම්භය ත්‍රිපිටකයේ කිසිම තැනක ධම්මාරම්මනේ කොටසක් ලෙස පඤ්ඤත්ති කියා දෙයක් දක්වා නැත. දැන් මෙතන ඉඳලා තමයි මේ කාරණේ මතුවේ. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් මනෝ විඤ්ඤාණ අවස්ථාවකදී චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ වගේ අවස්ථාවක් නෙමෙයි මෙතනදී මේ විශේෂයෙන් අදහස් කරන්නේ මනෝ විඤ්ඤාණ අවස්ථාවක්. ඒ අවස්ථාවකදී දැනෙන දේවල් මොනවාද කියන එක අපි සලකා බලා ගත යුතු වෙනවා විදර්ශනාවට සම්බන්ධව. සාමාන්‍යයෙන් අපිට නොඑක් දේවල් මේ ලෝකේ දන්න ඕනෑම දෙයක් මේ විඤ්ඤාණයට දැයි දැනුණු නිසා තමයි අපි කතා කරන්නේ. ඊළඟට දැන් අපි ගත්තොත් අනිත් පුද්ගලයෙක් එක්ක කතා කරනකොට අපිට නොඑක් දේවල් දැනෙනවා. ඒ පුද්ගලයාගේ හැඩරුව අපිට දැනෙනවා මේ වගේ පුද්ගලයෙක් කියලා. සමහර යම් දෙයක් කියනවා නම් ඒ පුද්ගලයා කියන්නේ යන එයා ඉදිරිපත් කරන අදහස ගැන දැනෙනවා. එතකොට ඒ පුද්ගලයා යම් කිසි ඉරියව්වක් පෙන්වුම් කරනවා නම් ඒ ඉරියව්ව තුළින් අපිට එයාගේ සිත මේ වගේ මූමනාවක් මෙයාට තියෙන කියලා දැනෙනවා. ඒ ඔහු අපහසුතාවයක් පෙන්වුම් කරනවා නම් ඔහු අත්විඳින වේදනාවක් ගැන දැනෙනවා. මේ වගේ සමහරට තමන්ට හිතපු දෙයක් ගැන මට මෙහෙම මෙහෙම අතීතෙ හිතුණා, මෙහෙම කරන්න හිතුණා කියලා ඒ තමන්ගේ ජීවිතය සම්බන්ධ නොයෙක් දේවල් දැනෙනවා. අනාගතේ වෙන්න තියෙන දේවල් දැනෙනවා. අතීතේ වෙච්ච දේවල් දැනෙනවා. දුර වෙච්ච දෙයක් සමහරට විවිධ ඒ විදුත් මාධ්‍යයක් ඔස්සේ මේ ප්‍රදේශවල මේ දේවල් සිද්ධ වුණා කියලා දැනගන්න ලැබෙනවා. මේ හැම දේ තුළින්ම පේන්නේ මේ විඤ්ඤාණය විවිධත්වය, විවිධාකාරී දැනීම ඇති වුණා කියන එක, හටගත්තා කියන එක. එතකොට ඒ දැනුවත් වීම වල අපි හට ගැනීම, නැතිවීම, අලුතෙන්ම පෙර නොතිබී හට ගැනීම මේවා විදර්ශනාවේදී සලකා බැලිය යුතු වෙනවා. මේ දැනුවත් වීම හටගන්නේ කොහොමද? ඒකට හේතු කාරණා මොනවද? එතකොට ඒ ඔක්කොටම ඉස්සෙල්ලා අවශ්‍ය දැනුවත් වීම කියන්නේ මොන වගේ දෙයක්ද, මොන වගේ පරාසයකට විහිදී යනවාද කියලා තේරුම් ගැනීම. ඉතින් ඒකට තමයි මේ ධම්මාරම්මණය කියලා දෙයක් අර්ථ දක්වලා ඒක ප්‍රභේද කරලා අපි හදාරන්නේ. එතකොට ඒක නිසා බොහෝ ඒ පොත්පත්වල අතීත ඒ පොත්පත්වල මේ ධම්මාරම්මණය කියන එක ඒ අර්ථ දෙකේම සිද්ධ කරනවා. ධර්මසංගණින් ප්‍රකරණය කියන්නේ අභිධර්මයේ පළවෙනි පොතේ. හැබැයි ඒක සයාකාරයක් වශයෙන් රූප, ශබ්ද, ගන්ධ ආරම්මන, රස ආරම්මන, පොට්ටබ්බ ආරම්මනන් වා ධම්මාරම්මනන් කියලා නවත්තලා තියෙනවා. ඉතින් අර ගොඩක් කියවන කට්ටියට මෙතන පැහැදිලි නෑ කොහොමද මේ ධර්මාරම්මණය අපි ප්‍රභේද කරන්නේ කියලා. ඉතින් ඒක ප්‍රභේද කිරීමට උත්සාහයක් තමයි මේ පසුකාලීන පොත්වල අරගෙන තියෙන්නේ. අර 33 වන පිටුවේ අවසානයේ මේ ධම්මාරම්මණය සයාකාරයක් වෙනවා. සත්වයකට අරමුණු වෙන දේවල් වෙන්නේ ප්‍රසාද රූප, සුකුම රූප, චිත්තචෛතසික, නිර්වාණය, පඤ්ඤප්ති කියලා හය ආකාරයක් වෙනවා කියලා. එතනදී ඔය දැන් ගත්ත දෙයක් තමයි මේ දැන් සත්වයකට ගෙයක්, දොරවල්, මේසයක්, මිනිස්සෙක් පේනකොට මේ පසුකාලීනව ඒ වුන්ට ආපු අදහසක් තමයි ඒ දැන් තමන් යම් පරිසරයක ඉන්නවා නම්, තමන් ගෙදරක් ඇතුළේ ඉන්නවා නම්, පුටුවක් මේසයක් පේනවා නම් ඒ ඔහුගේ ඒ අවස්ථාවේ ඇති වෙන විඥානය ධර්මුණ කියලා ගත්තේ. දැන් පුටුවක් පේනවනම්, ගෙයක් දොරක් පේනවනම්, අවට පරිසරයේ ගහක් කොළක් පේනවනම් අරමුණ කියලා ගත්තේ වර්ණ රූපේ නෙමෙයි, මේ ගෙවල් දොරවල් ඇඳ පුටු ඒවා පඤ්ඤත්තියක් කියලා අර්ථ දක්වාගෙන ඒ පඤ්ඤත්තිය අරමුණු වෙනවා කියලා විග්‍රහයකට බැසගත්ත බවක් පේනවා. මේක අභිධර්ම අට සංග්‍රහය ඔස්සේ ගිය මේ අපේ පසුකාලීන සිංහල අභිධර්ම පොත්වල බහුලව දකින්න පුළුවන්. එතකොට මිනිස්සේ කර්මණ වෙනවා නම් ඒ පඤ්ඤත්තිය කර්මණ වෙනවා කියලා. මේ රූපාරම්මණයක් කියන අදහස ගන්නේ නැහැ දැන්. ඒක මගේ හැලියනවා. ඒතර ඒක තමයි මේ කියන්නේ 34 පිටුවේ දෙවෙනි ඡේදයේ ගෙවල් දොරවල් ඇඳපුටු මේසේ ආනවානාදී රූපාකාරද සත්‍ය පුද්ගලයා ස්ත්‍රී පුරුෂ යනාදී අවිද්‍යමානයේ පසුකාලීනව අදහස් කළ දේවල් පඤ්ඤාති ලෙස දැක්වූ බව හිත සඳහන් කරලාදී ධම්මාරම්මණයේ කොටසක් පඤ්ඤාති වන විට ඇඳපුටු මේසේ ආන වාහන ආදී පඤ්ඤාති නරමුණු කොට චිත්තචෛතසික 15 වන බවට පසුකාලීන අභිධර්මයේ ආදාරන පාඨකයාට හැඟේ. ඔව් එතකොට අර ඒ අපි සාමාන්‍යයෙන් ඒව ගත යුතු වන්නේ දැන් පුටුවක් අරමුණු වෙනවා නම් ඒක මේ අපි ඇත්තට මේක කියන ආකාරය මෙතන සලකා බලන්න ඕනේ. වර්ණ රූපයක් උස්සේ පුටුවක් යයි හැඟීමක් එනවා මිසක් අපි ඒක ගන්න ඕනේ. එතකොට රූප ආරම්භණය. එහෙම නැතුව මේසයක් පුටුවක් පඤ්ඤාති අරමුණක් එනවා කියලා ගත්තහම බොහෝ දිනකට එහෙම අරගෙන ලොකු පටලවිල්ලක් වෙලා තියෙන බව පේන්න තියෙනවා. අපිටත් ඇත්තට මුල් කාලේ ආදාරද්දි මෙතන ලොකු පටලවිල්ලක් පේනෙන්න උනා. එතකොට ඒක තමයි මේ කළු අකුරින් දාලා තියෙන්නේ. මොකද මේක එහෙම ඒ අරමුණ පටලවා ගත්ත ගමන් මෙතන චිත්තචෛතසික සම්මර්ෂණයේදී ලොකු ගැටලුවක් වෙනවා. කළු අකුරින් දාලා තියෙන එක රූපාරම්මණයක ඔස්සේ ඇඳපුටු මේසාදී ඒවා ලෙසින් දැන හැඳිනීම උපදිනවා විනා ඇඳපුටු මේසේ ආනවාන ආදී අරමුණු කොට චිත්තචෛතසික උපදිනවා යයි කීම දොස්සහිතය කියලා. එතකොට ඒක ඊළඟ ඡේදයේම විග්‍රහ කරන්නේ මේක තමයි තව දුරටත්. ඉතින් මේ අපිට ටික මොහොතකට ඉස්සෙල්ලා අපි යම් වස්තුවක් දැක්කනම් යමෙක් දැක්කනම් ඒ දැක්ක දේ ඔස්සේ දැක්ක අරමුණු ඔස්සේ එහෙම නැත්නම් පුටුවක් ඒ මේසයක් ඒ යම් වස්තුවක් ගහක් කොළක් දැක්කනම් ඒ අරමුණු ඔස්සේම ඒ අත්දැකීම ඔස්සේම අපිට පුළුවන් විදර්ශනාවේ ඒ පසුගිය සුළු මොහොතකට පෙර තිබ්බ චිත්තචෛතසික මොකද්ද ඒ විඥානය, මොන වගේ විඥානයක්ද, මොකද්ද සංඥාව ඒ වෙලාවේ තිබ්බ කියලා ඒ තුලින් මතු කරගන්න ඒ අතීත අත්දැකීම් විමර්ශනය කරලා. එතකොට ඇඳක් පුටුවක් මේසයක් දකිනකොට ඒ මේසයේ තියෙන දිග පළල ගැන, මේසය සහ යාබද වස්තුන් අතර තියෙන පරතර ගැන, මේසය මලී වලින් කරපු මේසයක්ද, යකඩින් කරපු මේසයක්ද, මේ එන දෙයට තමයි අපි දැනුවත්කම කියලා කියන්නේ. එතකොට ඒ සිතට එන වර්ණ පරාසය ඔස්සේ ගොනු කරගන්නවා සිත. ඒ සිතේ හැකියාව තමයි ඒක මේක මෙතන මේසයක්, මෙතනින් මෙහාට පුටුව තියෙන්නේ, මෙතන හිඩසක් තියෙනවා. එතකොට මේක ලී මේසයක් කියලා හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. මේ ඔක්කොම එක විට හටගෙන එක විට ඒ හැඳිනීම් විඥාන හටගෙන නැති යනවා. එතකොට මේ එක පොඩි අත්දැකීමක මේ සිතේ සහ චෛතසික සංකල්පණය වීම අපි මතු කරගත යුතු වෙන විදර්ශනාවේ පදනමක් ලෙස. ඉතින් මෙතන පසුකාලීන පොත්වල මේ සමහර අභිධර්ම පොත්වල මේ ඇඳපුටු මේ සාරමුණු වෙනවා කියලා ඇඳපුටු පඤ්ඤාත්තිකින් කියලා ගත්ත නිසා එතන පටලවිල්ල වෙන්නේ මේ එතකොට විඥානය මොකක්ද ඒ වෙලාවේ කියන එක. ඒක එතනම පැහැදිලි වෙනවා විඥානය කියන එක එතකොට මේ ඇඳේ ඇඳ එකක්. දැන් පඤ්ඤාත්ති කියන්නේ සිතෙන් නිකන් විප්‍රයුක්ත ධර්මයක් වගේ අදහස් කරගෙන ඒක ඒ ඇඳපුටු මේසේ තව එකක්. සිත කියන්නේ ඒක ඒකත් එක්ක ඒක අරමුණු වෙනවා කියලා අමුතු මොකක් හරි දෙයක් අර්ථ දැක්විය නොහැකි අමුතු දෙයක් කියලා පරිකල්පනය දෙයක් පමණක් බවට පත් වුණා. ඒ අතීත අත්දැකීමක ඇත්තට තිබ්බ විඥානය මේ තුලින් මගහැරිලා ගියා. ඉතින් ඒක තමයි දක්වලා තියෙන්නේ මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ සිවුම් අනවබෝධයක් නිසා මෙම වර්ධ සිදුවේ. එතකොට ඒක මම හිතනවා පැහැදිලි කිරීමෙන් යමෙකුට තේරුම් ගන්න පුළුවන් කියලා. එතකොට ඒක හොඳට මෙතන පැහැදිලි වෙලා තියෙනවා. මේකම තමයි අර 35 පිටුවේ දෙවෙනි ඡේදයේ ඉඳලා කියන්නේ මේ ඇඳපුටු මේසේ ආනවානාදී තමන් නවට පරිසරයේ සිතට අරමුණු වනයි කිය විට මගහැරියන්නේ මේ අවස්ථාවේ හටගත් විඥානය හා සංඥාය. මෙවිට එතන ඉදින්දා ඇති වෙන විඥාන හා සංඥා ගැන අනිත්‍ය මෙනෙහි කිරීම මගහැරියයි. තවත් උදාහරණයක් ලෙස. ඔව්. මේක තවත් පැහැදිලි කරගන්න දැන් ත්‍රිපිටකයේ අපි උදාහරණ ගත්තොත් සතිපට්ඨාන විශේෂයෙන් සඳහන් වෙනවා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සතිපට්ඨාන කොටසේ මේ සත්‍යයකට තණ්හාව ඇතිවන්නේ මොන වගේ ආරම්භන පරාසයකද කියලා අදහසක් ගන්න පුළුවන් තැන. රූපං ලෝකේ පිය රූපං එත්තේ සාතණ්හා උපජ්ජමාන උපජ්ජති. රූප විතක්කෝ ලෝකේ පිය රූපං එත්තේ සාතණ්හා උපජ්ජමාන උපජ්ජති යන දිවසේ මේ කෙලෙස් ඇතිවන දුක්ඛ සමුදය සත්‍ය කියන එක ඇතිවන ඒකට ඉලක්ක වන දේවල් දක්වපු පරාසයක් තියෙනවා. එතකොට ඒ පරාසය තුළ මේ රූපය කියන්නේ කෙලෙසේට ඉලක්ක වන දෙයක්. රූප විතක්කේ, රූප විචාරේ, ඒ වගේ සංඥා සංකාර ගැන, රූප සංචේතනා ගැන එහෙම දක්වලා තියෙනවා. මේ ගොඩේ කිසිම තැනක මේ පඤ්ඤත්තියක් කියලා දෙයක් දක්වලා නැහැ. දැන් මේ පසුකාලීන අභිධර්ම රීතියට අනුව ඒ පොත්වල දිගට බලාගෙන ගියහම පේන්න තියෙනවා ඒගොල්ලෝ මේ පඤ්ඤත්ති අරමුණේ පඤ්ඤත්ති කියලා අරමුණක් එහෙම අර්ථ දක්වාගෙන ඒක කෙලෙස් ඇති වෙනවා කියලා ඒක මේ පටලවිල්ලෙන් පටලවිල්ලකට යනවා. ඒක කිව්ව යුතු ආකාරයේ පටලව ගන්නවා. එතකොට එකයි අපි විසින් සඳහන් කළේ මේ එහෙම මේ කෙලෙස් ඇතිවන අරමුණු විග්‍රහ කරනකොට පဋාණ ප්‍රකරණේ ඒ වගේ සතිපට්ඨාන සූත්‍රවල මේ සාමාන්‍ය මේ පරමාර්ථයයි සලකන අනන්‍ය ධර්මයන්ය සලකන දේවල්ම ඔස්සේ තමයි මේ කෙලෙස් ඇති වෙනවා කෙලෙස් හට ගන්නවා කියන ආකාරය ගොනු කරන්නේ. පඤ්ඤත්ය අරමුණු කරලා කෙලෙස් හට ගන්නවා විඥානයක් හට ගන්නවා කියලා එහෙම දෙයක් දක්වන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. මෙතනදී හැබැයි අභිධර්මයේ සඳහන් වෙනවා න වත්තබ්බාරම්මන කියලා කොටසක් එක වෙනම විග්‍රහ කරගත යුතු වෙනවා. ඔය අරමුණු ප්‍රභේද කරලා දැක්වීමේදී දක්වන තැනක්. මෙතනදී මම මේක සාකච්ඡා කරන්න යන්නේ නැහැ. එතකොට මෙහෙම මේ පටලැවිලි දිගින් දිගටම ගේතර තවත් එක සනාත වෙන කාරණයක් තමයි සක්කාය දිට්ඨිය ඇති වෙන අවස්ථාවක් ගනිමු කියලා මේ දෙවෙනි ඡේදයේ ඉන්නේ. එවන් අවස්ථාවක නාම රූප ධර්මයන් කෙරෙහි මෙය මගේ ආත්මයයි හැඟීමක් හටගනි. ඔව්. නමුත් ආත්මය අරමුණු කොට සක්කාය දිට්ඨිය ඇති වූවායයි අපි කියන්නේ නැත. එසේම රූප අරමුණක් ඔස්සේ සුරසල් සත්‍යයයි දැන හඳුනා ගනිමින් එල්මක් හටගනි. එසේ නොමැතුව සුරතල් සත අරමුණු කොට කෙලෙස් ඇතිවනවායි කීම ගැඹුරු දහම් විග්‍රහයේදී ඊතරම් සුදුසු නොවේ. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ නොයෙකුත් සූත්‍රවල කෙලෙසයක් සක්කාය දිට්ඨියක් මිත්‍යා ඒ වගේ දෘෂ්ටියක් හටගන්න ඒ අවස්ථාව ගැන සඳහන් කරනකොට හැමතිස්සෙම කියන කාරණයක් තියෙනවා. මේ පංචස්කන්ධයේ උපාදාන ඒ කියන්නේ පංචස්කන්ධයේ පසුබිමේ තියාගෙන තමයි මේ නොයෙක් ආකාරයේ මිත්‍යා දෘෂ්ටි කෙලෙස් හටගන්නේ කියලා. එතකොට මේ පඤ්ඤාති පසුබිමේ තියාගෙන හටගන්න කතාවක් එහෙම එකක් කියලා නේ. ඉතින් මේ පටලවිල්ල කොච්චර ගැඹුරට මේ අභිධර්මයේ මේ පසුකාලීන පොත්වලින් හදාරන අයට ගිහිල්ලා තියෙනවද නිසා තමයි ඇත්තටම මට මේ කෘතිය කරන්න හිත දුන්නේ. ඒ කියන්නේ ඒකේ මුලාවෙන් නිසා දැන් සමහෙම් පොත් හදාරන අයගෙන් සමහර අයගෙන් මේ කෙලෙස් හටගන්නේ මොනවගේ අරමුණු වෙන සිතිවිලිද කියලා අහුවාම මේ පරමාර්ථ අරමුණු කරන සිතිවිලි වල කියන එකක් ඔවුන්ට හිතෙන්නේ. පරමාර්ථය අරමුණු කරනවා නම් ඒක සුවිශාල ඥානයකින් අරමුණු කරන්නේ. මේ පඤ්ඤත්ය අරමුණු කරන සිතිවිලි වල තමයි මේ කෙලෙස් හටගන්නේ කියලා මතයක් ඉදිරිපත් කරනවා. ඒක මේ සාමාන්‍ය මේ දහම් මේ විඥාන මේ සතිපට්ඨානෙ දක්වන කොමටම මේ ගැලපෙන්නේ නැති ආකාරයක්. ඔය කෙලෙස් 1500 කියලා දෙයක් පස්සේ කාලේ පොත්වල ගණනය කරනවා. ඒක එක ආකාරයකට එනවා මේ පඤ්ඤත්ය අරමුණු කරලා කෙලෙස් හට ගන්නවා කියලා. ඉතින් මේ වගේ මේ ගිය පටලැවිල්ල බොහොම බලපානවා. ඊට පස්සේ ගැඹුරෙන් මේ විදර්ශනාව ගැන හිතන කෙනෙකුට මේ ලොකු අවුල් වෙන තැන. ඊට පස්සේ ඒකේ තුන්වෙනි ඡේදයට යනවා 35 පිටුවේ. නමුත් භාෂා විභහාරයේදී මෙවැනි ඉදුම් පාවිච්චි කිරීමට සිදුවේ. අසන්නාගේ මට්ටමද සැලකිය යුතුය. ඔව් දැන් අපි චිත්තානුපස්සන මේ සිත ගැන කතා කරනකොට සමහරලාට කියනවා පුටුවක් දැක්කා, පුටුවක් අරමුණ වුණා, ගයක් දැක්කා, ගයක් අරමුණ වුණා එහෙම කියලා කියනවා. නමුත් ඒක අපි ඒක දැනගෙන එක්තරා පදනමක් මත කියන්නේ. නමුත් ගැඹුරු විදර්ශනාවේදී ඒක එසේ ගත යුතු නැහැ. ඒක තමයි මේ කියන්නේ. සාමාන්‍ය මිනිසුන් අතර ගොඩනැගුණු භාෂාව ගැඹුරු දහම් කීමට යොදා ගැනීමේදී ඇතිවන දුෂ්කරතාවයේද සැලකිල්ලට ගත යුතුය. මෙවන් පසුබිමක බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාවේදී ඒ සිත අර්ථ දක්වා ඇති ආකාරය අති විශිෂ්ටයි. ඒ බුදුරජාණන් වහන්සේ එහෙම මේ දෝෂයට යන්නේ නැතුව හැම තිස්සෙම මේ පටිච්චසමුප්පාද න්‍යායට අනුගතව හරිම ලස්සනට ඒ අරමුණ සහ සිත කියන එක අර්ථ දක්වනවා. ඉතින් තවදුරටත් ඒ 35 පිටුවේ අවසාන වශයෙන් කියන්නේ පටිසම්භිදාමග්ගේ දික්ටි කතාවල විෂයාකාර සක්කාය දික්තිය අරමුණු ලෙස දක්වා ඇත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී. ඔය එක සඳහන් කරන්න තියෙනවා. ඔව්. 36 පිටුවට ගියාම ඒකෙත් අර පෙර සඳහන් කරපු දෙයමයි. එතකොට ඊළඟට දෙවෙනි ඡේදෙත් ඉඳලා පටන් ගත්තොත් සම්මුතිහෙවත් පඤ්ඤත්ය අනිත්‍ය නොවන බවටත් සකස් නොවු අසංකත පක්ෂය වර්ජනය කරන බවට මිත්‍යා අදහසක් පසු කාලීන මුල් බැසගත්තේය. නාමකරණය සඳහාත් විද්‍යමානය සඳහාත් පසු කාලීන පඤ්ඤත්ය යන වචනේ භාවිතා වූ බව පෙරස දක්වන ලදී. නාමකරණය හෙවත් භාෂා විවහාරයේ සකස් වූ දෙයක් බවත් අනිත්‍යතාවයේ නොමිදුණු දෙයක් බවටත් පෙර දක්වන ලදී. බොහෝ ඇත අතීත බුදුරුන්ගේ නම්ගම් වර්තමානයේ භාවිතා වීම හේතු කොටගෙන නාමකරණයේ අනිත්‍ය නොවේ සමහර රටවල සඳහන් වීම පුදුම සහගතය. දැන් මෙතන මේ පඤ්ඤත්ති කියන එක අපි දැක්වා ඒකට දෙආකාරයක් පසු කාලේ භාවිතා වුණා නාමකරණයටත් අසත්‍ය දෙයටත් කියලා. එතකොට ඒ අසත්‍ය දෙය හැටියට විවිධ දේවල් ගත්තා. ඒකෙන් එකක් තමයි ඔය ඇඳපුටු වගේ දේවල්. මොකද ඒවා අසත්‍ය ලෙස ගත්තේ ඇත්තට තියෙන්නේ පොඩි පොඩි පරමාණු සුද්දාෂ්ටක විතරයි. ඒ ඇඳපුටු ඒවා මේ සිතට එහෙම හැඟුණට ඒවා තියෙනවා වගේ ඒවා ඇත්තට නෑ කියන අදහසක් එක්ක තමයි ඒවට පඤ්ඤත්ති කියන ගත්තේ. ඒවා සම්මුති විතරයි, ඇත්තට නෑ, පරමාර්ථ වශයෙන් නෑ. එතකොට අපිට බොහෝ විට ඔය අභිධර්මයේ කතා කරන අතර අහන්න ලැබෙනවා. එතකොට මේක අසංකත පක්ෂයේ භජනය කරන බවට ආවේ සමහර අභිධර්ම පොත්වල. සමහර මට මතකයි රේරුකාණේ ස්වාමීන් වහන්සේ කියන්න ගත්තා මේකට නිත්‍ය හෝ අනිත්‍ය කියන්න සුදුසු නෑ කියලා. ඒ කියන්නේ ඇඳ පුටු ගස් ගාල ඒවා නිත්‍ය හෝ අනිත්‍ය ලෙස කියන්න සුදුසු නෑ කියන එක තමයි මේ කියන්නේ. ඉතින් අපි සාමාන්‍ය දෙනිම හැටියට දන්නවා බුදුරජාණන් වහන්සේ ඒවට මේ ලෝකේ තියෙන දේවල් මහ පොළොවකව මේ අනිත්‍ය ලෙස ප්‍රකාශ කළා. ඉතින් මේ ඒ නිත්‍ය හෝ අනිත්‍ය ලෙස කියන්න බැහැ කියන පදනම ආවේ මොකෙන්ද? අර දැන් මේවා සිතෙන්නේ මවාගත්තේ. එතකොට ඇත්තට තිබ්බේ නැති දෙයක අපිට ඇත්තටම අනිත්‍යතාවය කියන්න බැහැනේ. යමක් ඇත්තටම නැත්තම් දැන් අපි ගත්තොත් සර්වබලධාරී දෙවියන් වහන්සේ කවුරුරැ හෝ තුන්වහන්සේ අනිත්‍යද නිත්‍යද කියලා අපි බෞද්ධ කෙරෙහි අපි දෙන උත්තරේ එහෙම සර්වබලධාරී දෙවියෙක් නැහැ. එතකොට ඒක නිසා ඔහු නිත්‍යද අනිත්‍යද කියන කතාවේ තේරුමක් නැහැ. එතන අන්න ඒ වගේ තමයි. දැන් ඇඳපුටු මේස කියන ඒවා නැහැනේ ඇත්තට. ඒවා අපි සිතෙන් විතරයි හදාගන්නේ, සිතට පැනවෙනවා විතරයි. ඇත්තට තියෙන සුද්දාෂ්ටක සමූහයක් විතර නම් ඇඳක් අනිත්‍යද නිත්‍යද කියන කතාවේ තේරුමක් නැති වෙනවා. ඉතින් ඒ තර්කේ ඇත්තට එහෙම සුද්දාෂ්ටක විතර නම් තියෙන්නේ කියලා ගත්තොත් ඒකට තර්කයට අදාළ කාරණයක් තියෙනවා. ඉතින් එහෙම ගත්තහම මේ මිනිස් ශරීරය සමූහයක එකතුවක්නේ කායෝ කියලානේ අපි කියන්නේ. ඒතරේ හැම දෙයකටම ඔය න්‍යාය දැම්මොත් ඒවා නිත්‍ය හෝ අනිත්‍ය ලෙස නොකිය යුතුයි බවට පත් වෙනවා. ඉතින් ඒක මහා මේ බැලු බැලමටම මහා විප්‍රකාරයක් තමයි පේන්නේ. මේ ගස් ගල් මේ ලෝකේ දේවල් අනිත්‍ය ලෙස නොකිය යුතුයි කියලා යමෙක් කියනවා නම් මම හිතන්නේ එතනම මේ ඔබට තේරෙන්න ඇති ලොකු අවුලක්. එතකොට ඒ තව කාරණයක් බලපෑව මේ පඤ්ඤත්ති අසංකත පක්ෂයේ භජනය කරනවා කියලා කියන්නේ. කියන්නේ මේ දැන් අපි පෙර සඳහන් කළා පඤ්ඤත්ති කියන එක නාමකරණයෙන් සම්බන්ධේනොත් හැඳින්වීමක් තියෙනවානේ. එතකොට අර සමහර අටුවාටික ආවල මේ භාෂාව කියන එක ඒක කාලයත් එක්ක වෙනස් වෙනවා කියන එකේ ඒ අටුවාචාරි ඒ ටීකා වල ඒ තරුණ හංසල සමහර විතරයි ඇත්තටම තේරුම් ගත්තේ නෑ. ජීසිංහරම් පෙර සඳහන් කරලා පාලි භාෂාව ගැන ඒ කියන්න ගිහිල්ලා මේ පාලි භාෂාව සදාකාලිකව තියෙනවා මේ දිව්‍ය ලෝකෙ කියන අදහස ඇවිල්ලා මේ භාෂාව කියන එක හැමදාම තියෙනවා. එතකොට එක්ක අනිත්‍ය ලෙස නොකිය යුතුයි කියන අදහස දැන් ඔක ඒ කාලේ පාලියෙන් ඔක හැඳින්නේ පඤ්ඤත්ති කියලා. එතකොට මොකද වුනේ දැන් සමහර අභිධර්ම ගුරුවරු දන්නේ නැතුව දැන් පරිවර්තනය කරද්දී අර සම්මුති පරමාර්ථ සම්මුති කතාවෙත් ඒ පාලි සම්මුති කියන එකට පාලි වචනේ පරම පඤ්ඤත්ති නිසා මේ අරකට දාපු අර්ථ දෙකකින් මේකට දාගෙන මේ ඒක ඒ පඤ්ඤත්තියත් අසංකත පක්ෂේ භජනය කරනවා කියලා එහෙම පටලවා ගැනීමනුත් කියපු කට්ටිය හිටියා. ඒ බව පේන තියෙනවා ඒ ටීකාවල ඒ පොත්වල දකින්න පුළුවන්. එතකොට මොන පඤ්ඤත්තිය ගැනද මේ කතා කරන්න කියලා හරියට නිර්වචනය කරගන්න නැතුව වෙච්ච අවුල් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ අන්තිමට ඔය ගස් ගල්ලේවත් අනිත්‍ය ලෙස නොකිය යුතුයි කතා ඔක්කොම ආවේ. ඒක නිසා ආව පරමාර්ථ තමයි අපි අනිත්‍ය ලෙස මෙනෙහි කරගන්න ඕනි. ඒව දැකලා ඒව අතිසූක්ෂමයි ඒව දැකලා මෙනෙහි කරගන්න ඕනි කියලා අර්ථකථනයක් බිහි වුණා. ත්‍රිපිටකයේ අභිධර්මයේ නැති. එතකොට මේ ඒකයි අර මම මුල් පිටුවල ඡේදවල පෙර සඳහන් කරන්නට යෙදෙන මේ භාෂාවේ අනිත්‍යතාවය ත්‍රිපිටකයෙන්ම මතු කරගත හැකි තැන් ටික මුලින් දක්වන්නට යෙදෙන එක. ඉතින් ඒකටම තව උදාහරණයක් තමයි මේ 36 පිටුවේ මැද භාගයේ අවසාන මැද භාගයේ ඉඳලා දක්වලා තියෙන්නේ සංඥානානත් සූත්‍රය නමින් නිදාන සංයුත්තේන බුදුරන් වහන්සේ මෙහිම කියනවා ධාතුනානත්තම් වික්කවේ පටිච්ච උප්පජ්ජති සංඥානානත්තම්. ඒ සූත්‍රයේ එහෙම සඳහන ධාතුන්ගේ නානත්වේ නිසා මහණෙනි උපදිනවය සංඥානානත්වය කියලා. එතකොට මේක සරලව කිව්වොත් එහෙම දැන් වර්ණ රූප සද්දි වගේ නෙමෙයි, සද්දි ගන්ධ සුවඳ වගේ නෙමෙයි. ඒ වගේ සිතට දැනෙන නොයෙක් දේවල් තමන්ගෙම අතීතයේ ඇතිවෙච්ච සිතුවිලි රාගයක් ද්වේෂයක් ඒවැ තියෙන නානා ස්වභාවයක්. ද්වේෂය රාගය වගේ නෙමෙයි, ඊටස රාගය මෝහය වගේ නෙමෙයි. ඒ නානත්වයක් තියෙනකොට ඒ දැනෙන දේවල් වල නානත්වය තුළින්ම නානත්වයම ඉවහල් වෙනවා. ඒ සිතක් කෙරෙහි සිත තුළ හටගන්න මේ සංඥානත්වයට. ඒකයි මේ කියන්නේ. මෙතන හොඳ කාරණයක් තියෙනවා මේ විඥානවාදයෙන් අපිට බේරෙන්නත්. ඒ කියන්නේ අපේ දැන් විඥානවාදීන් හිතන්නේ සංඥානානත්වය. එහෙම නැත්නම් විඥාන ඥානත්වය ඇති වෙන්නේ තමන්ගේ මුලාව නිසා කියලා. මේ නොයෙක් දේවල් නොයෙක් වස්තු ඒ කියන්නේ නොයෙක් දේවල් විවිධ ලෙස දැනෙන්නේ තමන්ගෙම හිතෙන් හදාගන්න දෙයක් නිසා කියලා. නමුත් මේ බුදුරන් වහන්සේ මෙතනදී පෙන්නන වැදගත් කාරණයක් ධාතු ආනත්තම් භික්කවේ පටිච්ච උප්පජ්ජති සංඥානත්. මේ ඇත්තට ලෝකේ තියෙන ස්වභාව ධර්මයන්ගේ ධාතුන්ගේ නානත්වේ නිසා තමයි මේ සංඥානත්වේ උපදින්නේ මූලික වෙන්නේ කියලා මේ සූත්‍රයෙන් අපිට පැහැදිලි වෙනවා. ඊට පස්සේ තවත් සූත්‍රයක මේක අංගුත්තර නිකාය චක්ක නිපාතේ එනවා කතමෝච භික්කවේ සංඥානං විපාකෝ. මොකක්ද කුමක්ද මහණෙනි මේ සංඥානේ සංඥාවන්ගේ විපාකය? සංඥාව අන්තිමට මොකක් බවටද පෙරලෙන්නේ? ඔන්න කියන වෝහාර වේපක්ඛං භික්කවේ සංඥං වදාමි යතා යතානං සංඥානාති තත තත වෝහරති. වෝහාරය කියන්නේ විව්‍යහාරය තමයි මහණෙනි සංඥාවේ විපාකේ. යත යතානං සංජානාති යම් යම් අයුරින් හැඳින ගන්නවද තත තත වෝහරති. ඒ අයුරින් මිනිස්සු කතා කරනවා. ඒවං සංඥා හොසින්ති. මේ වගේ හැඳිනීමකින් මම වාසය කළා කියලා. අයං උච්චති භික්කවේ සංඥානං විපාකෝ. මේ මහන්නේ සංඥානේ විපාකේ, සංඥානේ පැසෙවුවහම වෙන්නේ මේකයි කියලා. ඒතොර ඒ කියන්නේ මේ මිනිස්සු අර ධාතුලානත්වය නිසා සංඥානත්වය සංඥාවේ විවිධත්වය මත විවිධ දේවල් හඳුන ගන්නකොට ඒ හැඳිනීම විවිධ වෙනකොට තමයි ඒවට ඊට පස්සේ මිනිස්සු නම් දාගන්නවා. ඒ තමන් විවිධාකාරයෙන් හඳුනාගත්ත දේවල් ලෝකයට ප්‍රකාශ කරන්න කෙනෙක්ත් එක්ක අදහස් හුවමාරු කරගන්න. විවිධත්වයක් නැති තැනක මේ අදහස් හුවමාරු කිරීමක් ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා. එතකොට ඒ මිනිස්සු විවිධ ඔය කතා කියන එක ඇති වෙන්නේ ඇත්තටම මේ ඒ විවිධ දේවල් දැන හඳුනා ගැනීම තුළ තමයි ඒකට පදනම තියෙන්නේ. ඒව හඳුනාගෙන තමයි මේ කතාව කියන එක ගොඩනගන්නේ. එතකොට මේ මෙතන තියෙනවා අර මේ නාමකරණය සම්බන්ධයෙන් ওই නාම රූප කියන විග්‍රහයේදී සමහර එක්තරා වැරදි මතයක් මම දැක්ක සමහර ගරුකට ස්වාමීන් වහන්සේලා පවා මේ නාමකරණය ඇති වුණ නිසා නාම ධර්ම වලට නාම කියලා හඳුන්වන අය පස්ස චේතනා සංඥා මානසිකාර වේදනා වේදනා පස්ස චේතනා සංඥා මානසිකාර කියන ඒ පහට නාම ධර්ම කියලා කිව්වේ ඔය සූත්‍ර පිටකේ සමහර සූත්‍ර වල එහෙම නිර්වචනයක් දකින්න ලැබෙනවා. ඒවා නාමකරණයට බිහිවෙන් ඉවහල් වෙන නිසා කියලා මතයක් සමහර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මෑත කාලේ දක්වලා තිබ්බා. හැබැයි මේ සූත්‍රය අනුව අපිට පේනවා මේ නාමකරණයට වඩාත්ම ඉවහල් වෙන තේ තමයි විඥානයේ සංඥාවයි කියන එක. ඒ ඇවුරින් විවිධ දේවල් හඳුනා ගන්න නිසා දැනගන්න නිසා තමයි විවිධාකාරයේ නාමකරණයන් බිහි වෙන්නේ. වේදනා ස්පර්ශය ඒ ධර්ම වලට වැඩි මේ විශේෂයෙන් සංඥාව කියන එක. එතකොට සංඥා විවිධත්වය ඇති උනේ ඊට මුලින් පෙන්වපු සූත්‍රය අනුව ධාතු නානත්වය මත. ඉතින් මේ කාරණේ වෙනත් කාරණයක් වශයෙන් සඳහන් කරන්නට යෙදුනේ ඊළඟට. ඒතර මේකෙන් පෙන්වන්නේ අනික් කාරණේ තමයි මේ භාෂා විවහාරයේ කියන එක සත්‍යංග සංඥා විඥානත් එක්ක බැඳිලා තියෙන දෙයක්. සංඥා විඥාන අනිත්‍ය නම් භාෂා විවහාරය කියන එක කෙසේද නිත්‍යවන්නේ කියලා පැහැදිලි කර දෙන්න. එතකොට මොකද ඒක අර ඒක නිත්‍යයි කියලා අරගත්තනේ. ඒකෙන් පඤ්ඤත්ති කියලා ඒ පඤ්ඤත්ති නිත්‍යයි කියලා අරගෙන ඊට පස්සේ අර සම්මුති පරමාර්ථ කතාව සම්මුති නිත්‍යයි කියලා අරගෙන පටලවිල්ලක් වෙච්ච නිසා. එතකොට ඊළඟට 37 පිටුවේ දෙවෙනි ඡේදයේ ඒක ඇත්තටම පැහැදිලි කරන්න යදුන මේ යාන වාහන ගෙවල් දොරවල් සැබෑවට නැති බවත් ඊට සියුම් රූප කලාප සමූහයක් එකතු වපමණක් බවත් ඊට පසු කාලීන අභිධර්මයේ ලෙසින්වන ඉගැන්වීමක් ඇත. ඇත්තට මේ රූප කලාප කතාව ත්‍රිපිටක අභිධර්මයේ එහෙම සඳහන් වෙන්නේ නැහැ. ඒ අභිධර්මයේ සඳහන් වෙන මේ සතර මහා භූත උපාදාය රූප අතර සම්බන්ධතාව දක්වලා තියෙනවා නිතරම පဋාණ ප්‍රකරණේ. ඒ සම්බන්ධතාව ඔස්සේ නිගමනය කරලා තමයි මේ රූප කලාප කියන න්‍යාය ගොඩ නැගුණේ. එතකොට ඇත්තටම අභිධර්ම පිටකේ මේ රූප ඒ දක්වන පඨවි ආපෝ තේජෝ වායෝ ඒ ධර්මවල විශාලත්වයන් ගැන සඳහනක් නැහැ. ඉතින් අටුවා මෙත් ඒ කියන්නේ අත්සාලිනී වගේම සම්මෝහ විනෝදිනී අටුවාවලත් ওই සුද්දාෂ්ටක ගැන කතා කරන තැන්වල මුලින් මේ කතාවේ එන තැන් කීපයක් තියෙනවා. ඒ තැන්වල පවා මේ සුද්දාෂ්ටකේ විශාලත්වයක් ගැන සඳහනක් නැහැ. මෙන්න මෙච්චර පොඩි දෙයක් පරමාණු මට්ටමේ දෙයක් කියන සඳහනක් නැතුව සුද්දාෂ්ටක නමින් කතා කරලා තියෙනවා. ඊපස්සේ ටීකා යෝගයේදී තමයි මේකට මේ පරමාණුක ව්‍යුහයක් ආරෝපණය කරලා මේ ඉතා කුඩා දේවල් කියන කතාවක් ආවා. ඉතින් ඇත්තට මේ කටුවාවත් අප දැක්කේ නැහැ. එහෙම ඒකට මේ සුද්දස්ත ගැන කතා කරන තැන්වල මේකේ ප්‍රමාණාත්මක ඒ කියන්නේ සයිස් එකක් වශයෙන් කතා කරපු තැන. ඉතින් ඒ කොටස තමයි මේ විග්‍රහ කරලා තියෙන දෙවෙනි ඡේදය. වාහනයක් අවසාන ඡේදයේ තියෙන වාහනයක් හෝ මේසයක් ගැන කතා කරකොට ඒ කොටස් වලට බෙදා දක්වා සැබෑවට ඒවා නැති පසු කාලීන අභිධර්මයේ නැති බව පසු කාලීන අභිධර්මයේ ගෙනගත් සමහරක් පවසති. වාහනයක කොටස් එකට සම්බන්ධව එක් පද්ධතියකට ක්‍රියාත්මක වීම මේ කොටස් වෙන් වෙන්න තිබීම කිසිසේත් සමකල නොහැක. එක් පද්ධතියකට ක්‍රියාත්මක වීම රූපයේ විශේෂිත ආකාරයකි. ඒ සිතෙහි පරිකල්පනයක් නම් නොවේ කියලා කළුවක්කුරින් දක්වලා තියෙනවා. දැන් වෙන්වෙන්ව තියෙනවා වගේ නෙමෙයි, එක්ක තියෙනකොට ඒව එකට සම්බන්ධ වෙලා තද වෙලා ඇදිලා බර වෙලා තියෙන ඒවා ධාතු ස්වභාවයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්වෙන් අංග වශයෙන් තියෙනවට වඩා. අනිත් කාරණේ තමයි දැන් අපි සුද්දාෂ්ටක පරමාණු වශයෙන් යම් රූපයක් ගැන හිතුවත් දැන් ඒ පරමාණු සුද්දාෂ්ටකයක් නම් ඇත්තටම ස්වභාවයට තියෙන්නේ ඒවේ සමූහයක් ගැන කතා කරනකොටත් ඒවේ සමූහයක් ඇත්තට නැහැ කියලා අපි කියන එක ඒ න්‍යායනුව බැලුවත් දෝෂයක් තියෙනවා. දැන් එක දෙයක් සත්‍ය වශයෙන් තියෙනවා නම් ඒවේ ගොඩක් කියන එකත් සත්‍යයක් බවට මොනපත් වෙන්නේ. මොකද මේ ඒක ගොඩක් කියන එක ඒක අසත්‍යක් වෙන්න කාරණයක් නැහැ. අනිත් තව දෙයක් තමයි දැන් අපිට එක සුද්දාෂ්ටකයක් ඒවා ගොඩක් වුණාම පේනවා එකක් තනියෙන් තියෙනකොට පේන්නේ කියන කාරණේකුත් තාර්කික නැහැ. දැන් අපි එක වර්ණ රූපයක් අපි සුද්දාෂ්ටක විදිහට ඒ කුඩා ඒ පරමාණුක තියෙනවා කියලා හිතනවනම් නමුත් ඒක ඇහැට පේන්නේ නැහැ කියලා හිතනවනම් අපි ඒවා සමූහයක් වුණාම ඒක ඇහැට පේන්නේ මොකක්ද හේතු වෙන කාරණේ කියලා සලකා බැලීම වටිනවා. එකක් පේන්නේ නැත්නම් විසිරලා තියෙන ඒ ගොඩක් පේන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවනේ. එතකොට ඒක නිසා මේ 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 තීරිය සම්පූර්ණයෙන්ම අවුලක් බවට තමයි පත් වුනේ. ඉතින් මේක තමයි මේ විස්තර කරලා දෙන්නේ 37 පිටුවේ. ඊළඟට 38 පිටුවට ගියොත් ඒක හොඳට පැහැදිලි කරලා තියෙනවා මේ ලීකුඩු සමූහයක් ගැන කියලා. එතකොට ඒ වැලි කඩදාසියකින් දෙවනි ඡේදයේ වැලි කඩදාසියකින් ලීයක් ලීකුඩු බවටපත් කරනුයේ බන්ධනීය මිදීමෙනි. ඔව්. එතකොට මේ බන්ධනීය කියන එක විශේෂයෙන්ම අභිධර්මයේ ගැඹුරු විග්‍රහයදී ඒක ආපෝ ධාතුව කියලා තමයි අදහස් කරන්නේ. දැන් බන්ධනීය ආපෝ ධාතුව අර්ථ දක්වද්දී මේ බන්ධ නැත්තම් රූපස්ස කියලා නිර්වචනයක් තියෙනවා. මේ රූපයගේ යම් බැඳීමක් වේද ඒ තමයි ආපෝ ධාතුව කියලා. එතකොට දැන් ඒක විශේෂයෙන් ওই වත්තුර ජලය දේවල් වලට ඒක මේ ආපෝ ධාතුව කියලා සූත්‍ර පිටකේ වගේ විග්‍රහ වෙන්න එකට කාරණයක් තියෙනවා. දැන් අපි ගත්තොත් පැණි බින්දුවක් වගේ දෙයක් අපි ඇඟිල්ලක තියලා පැණි බින්දුවක් සමහර විට ඇඟිල්ලේ කෙළවරක තියලා නොවැටි අපිට තියාගන්න පුළුවන් බිමට වැටෙන්නේ නැතුව. මොකද අර පැණි බින්දුව ඇඟිල්ලට තියෙන බැඳීම නිසා එතන තියෙන අර ඇලුණු ගතිය. එතකොට ඒක නිසා මේ ඒ බැඳීම් ගුණය නිසා දැන් මේ බින්දුව යම් පෘෂ්ඨයක අපි ඇල කරලා පෙරලන්න හැදුවොත් ඒක බින්දුවක් වශයෙන් එකට දිගටම යන ගතියක් තියෙනවා විසිරියන්නේ නැතුව. ඒසොර අර ආපෝ ස්වභාවයේ විරුද්ධ ස්වභාවයේ තමයි නිකන් වාතය වගේ විසිරීලා යන ස්වභාවය. ඒතොර අර විසිරෙන්නේ නැතුව එකට ඈඳෙන ගොනු වෙන බැඳෙන ගතිය නිසාම තමයි මේ ජලය පැණි වගේ දෙයක් රසදිය වැනි දෙයක් එහෙම නිකන් ඒවැයේ ඒ විශේෂ ගුණාංග පෙන්වන්නේ අර ඇලීගෙන යන ගතිය. මේක සමහරට පුෂ්ටිකාතිති කියලාත් සඳහන් වෙනවා ඔය වතුර සම්බන්ධයෙන් විද්‍යාවේදී. ඉතින් ඒක නිසා මේ දැන් ලීකුඩු කියලා ගත්තාම ඒ ලීයක් අපි වැලකට 10කින් පියදමනකොට ඒ අර බැඳීම කැඩිලා තමයි ලීකුඩු බවට පත් වෙන්නේ. එතකොට ඒක පැහැදිලි කියලා හිතනවා. ඉතින් ඊට පස්සේ 38 වෙනි පිටුවේ 3 වෙනි ඡේදයට ගියොත් යාන වාහන ගෙවන් දොරවල් ආදී පඤ්ඤත්තියක් යයි කියවුණද මිනිස්සුරට පඤ්ඤත්තියක් හෙවත් සැබෑවට නැති දෙයක් යයි කියවීම පසු කාලීන ග්‍රන්ථවල හමු නොවිනි. නොඑක අවස්ථාවල මිනිස්සුරුගේ අනිත්‍යතාව ගැන බුදුහිමියන් දේශනා කර ඇති බැවින් සූත්‍රයට ඍජුවම විරෝධ වෙන බියේ නැසේ නොකීවා විය හැක. ඔව්. දැන් ගස්ගල් ගැන අරහෙම කිව්වට අපි දැක්කේ නෑ ඇත්තට මේ පස්සේ කාලේ අභිධර්ම පොත්වල මේ මිනිස්සුරුට පඤ්ඤත්තියක් මිනිස්සුරුට කාට හරි අරමුණු වෙනකොට පඤ්ඤත්ති අරමුණක මනෝ විඥානයක් හට ගන්නවා කියන කාරණයක් දැක්කේ නෑ. එතකොට මොකද මේ මිනිස්සුරුට ගැන නිතරම බුදුරජාණන් වහන්සේ මේ කය අනිත්‍යයි කියන කාරණේ ප්‍රකාශ කරන නිසා දැන් පඤ්ඤත්තියක් මිනිස්සුරුට කියලා ගත්තොත් අර ඒක අනිත්‍යතාවය ගැන කතා කරන්න බැරි වෙනවනේ. මෙන්න මෙහෙම ගැටලුවක් ඒ වුන්ට පසු කාලීන අභිධර්ම කතෝරුන්ට මතුවුණා කියලා මට හිතෙනවා. ඉතින් මේකට සරලම උදාහරණය තමයි සතිපට්ඨාන මාර්ගයේ මොනවද අනිත්‍ය ලෙස දක්වලා තියෙන සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනා කොටස නිතර සම්මුදේ ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති යන වශයෙන් හට ගැනීමත් නැතිවීමත් බලමින් යෝගාවචරයා වාසය කරන අවස්ථාව ගැන දක්වනවා. ඒතර ඒකට ගොනු කරන අරමුණු මොනවද? මේ සුද්ධස්තක ගැන ලිතන ගොනු කරලා තියෙන්නේ කියලා අපිට සලකලා බලන්න පුළුවන්. ඉතින් සමහරලාට ඒ කතා කරන්නේ දෙතිස් කුණප ගැන. කොටස් 32කට ශරීරය බෙදාගෙන ඒවයි හට ගැනීම නැතිවීම ගැන කතා කරනවා. ඊළඟට හුස්ම, මේ ආස්වාස ප්‍රාස්වාසය අනිත්‍ය ස්වභාවය ගැන කතා කරනවා. මේ ඔක්කොම සාමාන්‍ය දිනෙදා ජීවිතයේ දැනෙන අත්දකින්න දේවල්. එතකොට මලමිනියක අනිත්‍ය ස්වභාවය ගැන කතා කරනවා. එක එක අවස්ථා අරගෙන ඇට සැකිල්ලක් බවට එක දිනයක් මරුණු මිනිය පත් වෙන අවස්ථාව අරගෙන ඒ අවස්ථාවල එන නව සීවතිකේ කොටස් ඒ අවස්ථාවල අනිත්‍ය ස්වභාවය ගැන මෙනෙහි කිරීමක් සිද්ධ කරන යෝගාවචරය. එතකොට මේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා තියෙන්නේ මොන වගේ ධර්මද කියලා අපිට ඉතාම පැහැදිලිව මේ නිවනට ඒකායන මාර්ගය විදිහට සතිපට්ඨානය තුළින් බලා ගන්න පුළුවන්. ඒතර අර පරමාර්ථ විග්‍රහය මේ සුද්ධස්තක තමයි අනිත්‍ය ලෙස දකින්න ඕනි කියලා ආපු එහෙම නැත්නම් පරමාර්ථ කියලා මොනව හරි ඉතා කුඩා දෙයක අනිත්‍ය ලෙස දකින්න ඕනි කියලා ආපු විග්‍රහය ගැන සතිපට්ඨානය ගැන සරල හෝ ඉතා කියන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන පොඩි හරි විශ්වාසයක් තියෙන කෙනෙකුට ඒ තුළින්ම ඒ තියරියේ තියෙන විකාර රූපී බව තේරුම් ගන්න පුළුවන්. තිසට පිටි අවසාන වශයෙන් තියෙන පරමාර්ථ සම්මුති කතාව අසන පාඨකයන්ට පරමාර්ථය දැකිය යුතු බවත් සම්මුතිය ප්‍රහාණය කළ යුත්තක් කියයිද අදහස් පහළ වේ. යමක් සැබෑවට නැත්තං ඒ ඇතිසේ දැකීම වරදකි. මේ නිසා පරිසරයේ නොයෙකුත් වස්තු හඳුනා ගැනීම වරදක් හෝ සියුම් මුලාවක් යැයි සමහරුන් කල්පනා කරති. ප්‍රහාණය කළ යුතු පල්ලස කීපයක් බුදුදහමේ දැක්ක. දැන් මේකෙන් උනේ දැන් පරමාර්ථ තමයි ඇත්තට වැදගත් දේවල් දකින්න ඕනේ අර සිවුම් පොඩි මොනවා හරි දේවල් කියලා. මේ ඇඳපුට මේස කියලා අපිට හිතෙන එක අපේ මුලාව කියලා අදහසක් ඇවිල්ලා ඒක සමහර අයට ඒක දිග ඒක හරියට ඒ කියන්නේ පොත්වල තියෙන විදිහට හරියට කල්පනා කරොත් මේ ඇඳපුට මේස හඳුනා ගැනීම වරද්දක් ලෙස හිතෙන්න පුළුවන්. ඒ හඳුනා ගැනීම මේ සංඥා ප්‍රහාණය කළ යුත්තේ හිතෙන්න පුළුවන්. ඇත්තටම අපි දරනා මත යනුව ඒවා පිරිසිද දැකිය යුතු මිසක් ප්‍රහාණය කළ යුතු සංඥා නොවේ. ඒවයි ඇයුරින් හඳුනා ගැනීම රහතන් වහන්සේට පවා ජීවත් වීමේදී වැදගත් වෙනවා. ඉතින් මේ මොනවද ඇත්තට සිතේන මුලා වූ ආකාර හැඳිනීම් විපල්ලාස විපරිතාකාරයේ දැකීම් කියලා ඔන්න බුදුදහමේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ විපල්ලාස සූත්‍රයේ සඳහන් වෙනවා. එහෙම හතර ආකාරයක් ගැන චත්තාරෝ මේ භික්කවේ සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාස කියලා. මහණෙනි සංඥා චිත්ත දිට්ඨි වශයෙන් විපරීත ගැනීම විපරීත හැඳිනීම විපරීත දැනීම හතර ආකාරයක් තියෙනවලු. අනිච්චේ භික්කවේ නිච්ඡන්ති සංඥා විපල්ලාසෝ. අනිත්‍ය වූ දේහි නිත්‍යයි යමෙකුට හැඟෙනවා නම් ඒක ඒ හැඟීම සංඥා විපල්ලාසයක් කියනවා. චිත්ත විපල්ලාසයක් දිට්ඨි විපල්ලාසයක් කියලා කියනවා. මේ වගේ දුක්ඛ දේහි සැපයයි හැඟෙනවා නම් අනාත්ම දේහි ආත්මයක් තියෙනවායි හැඟෙනවා නම් අසුභ දේහි සුභයයි හැඟෙනවා නම් එතන සංඥා විපල්ලාසයක් චිත්ත දිට්ඨි වශයෙන් විපල්ලාස තියෙනවා කියලා දක්වනවා. එතකොට මේක තමයි ඇත්තටම මේ ප්‍රහාණය කළොත් අපේ සිතේ තියෙන මුලා වූ හැඳිනීම දැනීම සහ දිට්ඨි වශයෙන් නැතිවන ආකාර. ඊට පස්සේ අවසාන 40 පිටුවට යනවා. එකෙත් මුල ඡේදයේ ඒ ටිකම තමයි සඳහන් වෙන්නේ. එතකොට මෙතනදී උනේ මොකක්ද අර අපි දැන් ප්‍රහාණය කරන්න ඕනේ මේ වගේ විපල්ලාස, රෝභ දේශ ඒවා තියෙද්දී මේ වෙන ප්‍රහාණය කරන්න ඕනේ මේ අඳපුටු මේස එලෙසින් හඳුනන සංඥා වගේ කියලා වැරදි අදහසක්. ඇත්තටම ඒවා ඒ වගේ දැනීම මේ වස්තුන් හඳුනා ගැනීම පිරිසිඳ යුතු දෙයක් මිසක් ප්‍රහාණය කළ යුතු දෙයක් නෙමෙයි. එතකොට ඒක අවසානයේ කඩු කරලා දාලා තියෙන මෙලෙස පරමාර්ථය තුළම අකුසලයේ හා විපල්ලාසද කියවෙන බැවින්ද පරමාර්ථ සම්මුති කතාවක් අවශ්‍ය නොවෙතන හරි වැදගත් කාරණයක් තියෙනවා. දැන් හොඳට අවධානය යොමු කළොත් තේරුම් ගන්න පුළුවන් මේ. ඒ කියන්නේ මේ එහෙම අපිට එන මුලා වූ හැඟීම් ගැන අපි කල්පනා කරත් ඒ වගේ විපල්ලාස වශයෙන් එන ඒවා ගත්තොත් එහෙම නැත්නම් අකුසල පැත්තේ භජනය කරන ඒවා ගත්තොත් ලෝභ ද්වේෂ මෝහ එතකොට මිත්‍යා දෘෂ්ටි ඔය වගේ විපරීත සංඥා නැති දෙයක් ඇති හැටියට දකින්නේ සංඥා නැති නිත්‍ය දෙයක් නිත්‍ය කියන්නේ අනිත්‍ය දෙයක් නිත්‍ය වශයෙන් දකින්නා වූ ඒ වගේ හැඟීම් එතකොට අසුභ දෙයක් සුභ වශයෙන් දක්නා වූ ඒ හැඟීම් මේවත් ඇත්තටම සත්වයෙක් තුළ මානසික වශයෙන් අනන්‍යව හටගන්නා ධර්ම මේවා සත්වයෙක් තුළ හටගන්නවා එතකොට මේවත් ඇත්තටම ධාතු එතකොට මේවත් ඇත්තටම පරමාර්ථ එතකොට දැන් පරමාර්ථ කියන කුලකය තුළම මේ කුසල හැඟීම් අකුසල හැඟීම් කුසල අකුසල නොවන දේවල් සංග්‍රහ වෙනවා එතකොට එක්තරා ආකාරයකට මේ පරමාර්ථ සම්මුති කියලා දෙආකාරයකට බෙදන්න අවශ්‍ය වෙන්නේ නැත්තේ පරමාර්ථය තුළම අර අකුසලයේ විපර්යාස දෘෂ්ටි සඳහන් වෙන නිසා ඒ ඇත්තනම අභිධර්ම පිටකේ ඒක නිසාම තමයි බුදුරජාණන් වහන්සේ කුසල ධර්මය කුසල ධම්ම අකුසල ධම්ම කියලා විග්‍රහය දිගටම කරගෙන යනකොට ඒ තුළ මුළු ලෝකෙම නිරූපණය වෙනවා මුළු ලෝකයේ සිද්ධ වෙන සෑම නිරූපණය වෙනවා අමුතුවෙන් ආයි සම්මුතියක් කියලා දෙයක් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ ඒක දැන් බුදුරජාණන් වහන්සේ මිත්‍යා දෘෂ්ටි ගැන කතා කරනකොට සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස ගැන කතා කරනකොට ඒක අර මේ අනන්‍ය වූ ධර්ම තුළම පරමාර්ථ තුළම ඒක විග්‍රහ වීමක් සිද්ධ වෙනවා. එතකොට මෙතන ඒක නිසාත් මේ පරමාර්ථ සම්මුති කියලා කතා කරන්නේ වෙන් කරගෙන කතා කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා ඒක ටිකක් ඔබ ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් තේරෙනවා ඇති. ඒකයි ඇත්තටම බුදුරණන් වහන්සේ එහෙම දෙයක් ගැන කතා නොකලේ. බුදුරණන් වහන්සේ කතා කළා මිත්‍යා දෘෂ්ටි නැති කරන්න ඕනි, මේ විපල්ලාස එහෙම නැත්නම් කුසල ධර්ම ප්‍රහාණය කරන්න ඕනි. කොහේවත් ත්‍රිපිටකයේ තුල බුදුරණන් වහන්සේ කතා කළේ නැහැ. පරමාර්ථයක් දකින්න ඕනි, සම්මුතියක් ප්‍රහාණය කරන්න ඕනි කියලා කතා කළේ නැහැ. මොකද සම්මුති කියන එක අපි ගත්තොත් භාෂා විභහාරය කියලා. ඒක කොහොමත් ප්‍රහාණය කළ යුතු දෙයක් නෙමෙයි. ධර්මයේ කතා කරන්නේ භාෂාව තුළින්. එතකොට මිනිස්සු එදිනෙදා වැඩක් ජීවිතයම් කටයුතු කරගන්න කතා කරන්නේ භාෂාව තුළින්. එතකොට මේ භාෂාව කියන එක ප්‍රහාණය කළ යුතු දෙයක් නෙමෙයි. නමුත් පිරිසිඳ දැකිය යුතු දෙයක්. ඒක තමයි අර අක්කේය සංඤිනෝ සත්තා කියලා මේ පොතේම අර පෙර ගාථාවක 16 වෙනි පිටුවේ අවසාන වශයෙන් සඳහන් කළේ අක්කේයං අපරිඥාය යෝගමයන් සත්තුනු. මේ භාෂා විවහාරයේ පිරිසිදුව දැක්කොත් සත්‍ය මාර්ගයේ වශයෙන්ට යනවා කියන්නේ. එතකොට ඒක නම් ප්‍රහාණය කළ යුතු ප්‍රහාණය කළ හැකි දෙයක් නෙමෙයි. මොකද රහතන් වහන්සේලා මේ භාෂාව පාවිච්චි කරන නිසා. ඒ භාෂාව හොඳට පාවිච්චි කරන රහතන් වහන්සේලා ගැන අපි විශේෂ නමකුත් දෙනවා. නිරුක්තිපටි සම්බිදාසහිත රහතන් වහන්සේලා කියලා. ඒක නිසාමයි අර පඤ්ඤත්ති නිරුක්ති ආදි වචන කියන තුනම එකම ආකාරයේ අර්ථ දැක්වීමක් ධර්මසංගණි ප්‍රකරණයේ පෙර දක්වලා තිබෙන්නේ. එතකොට ඒ කාරණේ පැහැදිලි ඇතයි කියලා හිතනවා. මේක සම්පූර්ණයෙන්ම මේ පටලෙවිච්ච ආකාරය මේ මෑත කාලේ අභිධර්ම පොත්වල. ඉතින් මේ නිසා තමයි මේ අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙමෙයි කියලා සමහර අයට හේතු යන්න උනේ මේ පටලැවිල නිසා මේක ප්‍රායෝගික නොවන අතිසියුම් ධර්මතා ගැන ශාස්ත්‍රීය පමණකට වෙච්ච විග්‍රහයක් බවට පත් වුණා. මේ සිතේ තියෙන ඒ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයන් අමතක වුණා. ඉතින් මේක ත්‍රිපිටකය අභිධර්මයේ තියෙන වැරැද්දක් නෙමෙයි. කාලයක් තිස්සේ වෙච්ච පරිවර්තනවල ඒ කියන්නේ පරිණාමයේ දෝෂයක්. ඉතින් මේක පාඩුවත් අපිට මේ පුද්ගලයා මේකට කියලා දෝෂ ආරෝපණය කරන්න බැරි වුණාට මේ පරිණාම දෝෂය දෙක ගත්තොත් ත්‍රිපිටක අභිධර්මයේ තියෙන සාරය අපිට ඉස්මතු කරගන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට වෙනකන් සාකච්ඡා කළේ පිටුව අංක 32 සිට 40 දක්වා 40 වෙනි පිටුවේ කොටසක් දක්වා. ඉතින් ඉදිරි දේශනාවේදී මේ පිටුව අංක 40 සිට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. තිරුවන් සරණයි.